මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි අෂ්ටම ශීල සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේ සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ භනන්තා. ධම්මසවන කාලෝ භනන්තා. ධම්මසවන කාලෝ භනන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝච පටිපන්නා. චත්තාරෝච ඵලීඨිතා. ඒස සංඝෝ උජුභූතෝ පඤ්ඤා සීල සමාහිතෝ. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පානිනං. කරෝතං ඕපධිකං පුඤ්ඤං සංඝේ දින්නං මහඵලං. සදහවත් පින්වතුනි, තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ බරණැස ඉසිපතනයේ මිගදායේදී කොණ්ඩඤ්ඤ භද්දේ වපමහානාමස්සදී කියන පස්වග මහණුන් වහන්සේලාට ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ප්‍රථම ධර්ම දේශනා පැවැත්වියද වගේ ඇසලපුර පසළොස්වක පොය දවසකයි ඒ දේශනාව අහලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් වූ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ප්‍රථම වරට ලෝකයේ ආර්ය සංඝ රත්නය පහළ වුණා. අන්න ආර්ය සංඝ රත්නය පිළිබඳව තමයි මේ පින්නතුන් වේ නිතර සජ්ජාන කරන සංඝගුණ පාඨයේ සඳහන් වෙන්නේ. ඒ සංඝගුණ පාඨයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අයත් පුද්ගලයන් 8 දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ 8 දෙනා ගැන යමක් කියවෙන අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ අට්ඨපුද්ගල සූත්‍රයේන ගාථා දෙකකුයි අද අපි මාතෘකාව හැටියට මේ ඉදිරිපත් කරගන්නවා. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිත. ප්‍රතිපදාවට වැටුණු 4 දෙනාක් ඵලේ සිටි 4 දෙනාක් ඒස සංඝෝ උජ්ජභූතෝ පඤ්ඤා සීල සමාහිතෝ ප්‍රඥා සීල සමාධි ගුණයන්ගෙන් යුක්ත ඍජු වූ සංඝයාය මේ. යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං යාගපාත්වන්නා වූ මනුෂ්‍යින්ට පින් බලාපොරොත්තු වන්නා වූ ප්‍රාණීන්ට කරෝතං ඕභිතිකං ඕපධිකං පුඤ්ඤං සංඝේ දින්නම් මහප්පණං ප්‍රතිසම්පත් සඳහා පින් කරන්න උන්ට සංඝයා වෙත දෙන ලද්ද සංඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ. ඉතින් මෙන්න මේ මහත්ඵල භාවයම තමයි අර මේ පින්වතුන් නිතර සජ්ජානා කරන සංඝගුණ පාඨයේ තියෙන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගාන් ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ, ආහුනීයෝ පාහුනීයෝ දක්ෂිණීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්. යදිදං චත්තාරි පුරිස යුගාන් අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ, ආහුනීයෝ පාහුනීයෝ දක්ෂිණීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්. මේ පාඨේ නිතර කියන නිසා මේ පින්වතුන්ට තේරුමත් බොහෝ දෙනා දන්නවත් ඇති. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මැනවින් ප්‍රතිපදාවට වැටුණාහුය. උජුපටිපන්නෝ ඍජුව ප්‍රතිපදාවට වැටුණාහුය. ඥායපටිපන්නෝ ඥායානුකූලව ප්‍රතිපදාවට බැස්සාහුය. සාමීචිපටිපන්නෝ හරි හැටියටම ප්‍රතිපදාවට වැටුණාහුය. සදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා, එනම් පුරිස යුගල 4 පුරිස පුද්ගලයන් 8 දෙනා මේ ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ, මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, ඊළඟට උන්වහන්සේලාගේ ගුණ ප්‍රකාශ කරලා, ඊළඟට අර උන්වහන්සේලාගේ දානීය පිරිනැමීමට සුදුසුකම්, ආහුනීයෝ දුරදිට ගෙනහුත් දෙන දාන වස්තුව පිළිගැනීමට සුදුසුයි, පාහුනීයෝ ආගන්තුකයින්ට පිළිවෙල කර තිබෙන දාන වස්තුව ලැබීමට සුසිය, දක්ෂිණීයෝ පරලෝක සලකා දෙන පුදපන්ට රූප පිළිගැනීමට සුසිය, අංජලි කරණීයෝ දොහොත් මුදුන් තබා ගැනීමට සුසිය, අනුත්තරං පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්ස ලෝකයාට තිබෙන උත්තරීතර පුඤ්ඤක්ෂේත්‍රයේ. එතකොට මෙන්න මේ පාඨයට අදාළව අටුවාවේ කෙරෙන විග්‍රහය විවරණය අපි ඉස්සෙල්ලා ඉදිරිපත් කරමු. විසුද්ධි මාර්ගයේ අනුස්සති නිදේශයේදී බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ප්‍රධාන පද ටික තෝරන්නේ පුරුෂ යුගල. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද මේ පුරුෂ යුගල, යුගල හතර මොකද්ද, පුරුෂ පුද්ගලයන් 8 දෙනා කවුද? ඒකට මේ අටුව ආචාර්යින් වහන්සේලා මේ විදිහට ඉදිරිපත් කරන්නේ. පුරුෂ යුගල 4 දක්වන්නේ චත්තාරි පුරුෂ යුගානීති මග්ගට්ඨෝ, ඒ කියන්නේ පඨම මග්ගට්ඨෝ ඵලට්ඨෝ, ප්‍රථම මාර්ගයේ සිටි සහ ඵලයේ සිටි, ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ සිටි සහ සෝවාන් ඵලයේ සිටි, ඒ ආකාරයෙන් සකදාම මාර්ගයේ සිටි සකදාගාමී ඵලයේ සිටි අනාගාමී අරහත් කියන ඒ විදිහටයි ඒ අටුවාවේ තෝරන්නේ. මග්ගට්ඨ ඵලට්ඨ කියන විවරණයයි දෙන්නේ. ඕක අනුව තමයි දැන් ඉතින් විවහාරයට ඇවිල්ලා තියෙන්නේ සතර මග සතර ඵල කියලා. නමුත් මේක තුලින් යම්කිසි ගැටලුවක් මතුවෙනවා. මොකද්ද? ලෝකෝත්තර මාර්ගයට අනතුරුවම ඵලයේ ලැබෙන බව ආනන්තරික සමාධිය පිළිබඳව කියවෙන ඒ ධර්මයේ සඳහන් වෙනවා. දැන් වෙන එකක් තබා මේ පින්නතුන හොඳට දන්නවා. රතන සූත්‍රයේ පවා යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විද්‍යති ආදී වශයෙන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කළ ඒ පිරිසිදු සමාධිය, ඒකට අනන්තරිකය ව්‍යවහාර කරනවද ඒ සමාධිය හා සමාන සමාධියක් නැත. මේ ආනන්තරික කියන වචනේ තේරුම ඒ මාර්ග සමාධියට අනුතුරුම ඵලයට වැටෙනවා. එතකොට මේ මාර්ග සමාධියට අනුතුරුම ඵලයට වැටෙනවා නම් මාර්ගයේ සිටි අය හතර දෙනා ඵලයේ සිටි හතර දෙනා වෙන් කරගන්නේ කොහොමද කියන ඔය ප්‍රශ්නය ඈත අතීතයේ ඉඳලම සංඝයා වහන්සේලා අතරත් සාකච්ඡා වුණා. අපටත් මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක් ඉදිරිපත් කළා තියෙනවා. පෞද්ගලික වශයෙන් අපි ඒකට යම් පිළිතුරු දුන්නත් මට මේ අවස්ථාව හිතුණා. එක දේශනාවක් පැවැත්වුවාම අපට ලේසි ඉදිරියට අන්න අර දේශනාව වහන්න කියලා මගේ අදහසේ පිළිබඳව ප්‍රකාශ කරන්න. ඒකයි මේ දේශනාව විශේෂයෙන් පවත්වන්නේ. ඉතින් මෙන්න මේ මග්ගට්ඨ පළට්ඨ කතාව ගැන කියනකොට රතන සූත්‍රයේම තියෙනවා. මේ පින්වතුන් හොඳින් දන්නවා සංගුණ එහෙම කියන අවස්ථාවේ යේ පුග්ගලා අට්ඨ සතන් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ෂිනෙයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනම් පණීතම් හේතෙන සච්චේන සුවත්ම විදිහට කියනවා. එතනත් වැඩිගත් අපිට කියවෙන්නේ යේ පුග්ගලා අට්ඨ සතන් පසත්තා යම් පුද්ගලයන් අට දෙනෙක් සතන් පසත්තා කියලා කියන්නේ පින්වතුනි සත්පුරුෂයන් විසින් පසසනා ලද කියන එක. යේ පුග්ගලා අට්ඨ සතන් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති යුග හතරක් මෙතන තියෙනවා. තේ දක්ෂිනේය සුගතස්ස ශාවකා සුගතයන් වහන්සේගේ මේ ශ්‍රාවකයන් වහන්සේලා දක්ෂිනේ දක්ෂිනාව ලැබීමට සූසිය කියලා අන්නේ විදිහට මෙතන සඳහන් වෙනවා. නමුත් මේක තෝරන්න ගියාම අපේ මේ බුද්ධකෝෂ අටුවාචාරින් වහන්සේ මේවා තෝරන්නේ පටන් ගන්නෙ අර අපි කියාපු ගාථාවේ මුල් පදේ චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිතා. නමුත් තෝරන්නේ යන්නකොට කියන්නේ මග්ගට්ඨ පළට්ඨ වචන දෙකයි යොදන්. එපමණක් නෙවෙයි මෙතන මහ පුදුම දෙයක් මෙතන අටුවා යුගයේ පවා අර්ථ විකෘත වීමේ අවස්ථාවක් මෙතන පැහැදිලිව දක්වන්න පුළුවන්. මොකද මේ ගාථා විවරණය කිරීමේදී යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා කියන එකේ භාෂාව පාලි භාෂාව දන්නාය දන්න තේරුම් ගන්නවා. මෙතන කියන්නේ අට දෙනෙක් ගැන සත්පුරුෂයන් විසින් පසස් දානලද. නමුත් පාලි භාෂාව නොදන්න අව්‍යක්ත කෙනෙක් මේ ගාථාව උච්චාරණය පවා වරද වෙලා මෙහෙම කියන්න පුළුවන්. යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා කියන එක උච්චාරණය පවා වැරදි. අර්ථය විකෘත කරනවා. නමුත් ඒකත් මේ ආචාර්යින් වහන්සේ ඒක මෙන්න මෙහෙම කියන ඉස්සෙල්ලා අර නිවැරදි අර්ථය කියලා සත්පුරුෂයන් විසින් පසස්නාලද කියලා ඊළඟට කියනවා අතවා එසේ නැතහොත් කියලා 108ක් හදනවා එකතු කරලා වැඩි කරලා. දැනට දේශකයන් බොහෝ විට 108 දෙනෙක් ගැන කතා වෙන්නේ එකයි. බොහෝ මහන්සියෙන් 108 දෙනෙක් කතාගෙන ඒක කිසිසේත් ගැලපෙන්නේ නැහැ. කිසිසේත් ගැලපෙන්නේ මෙතන 108ක් නෙවෙයි කියන්නේ. බුද්ධ වචනේ බලනකොට යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා. ඔය සතං කියන වචනේ පාලි භාෂාව නොදන්න අයට උනත් තේරුම් ගන්න අපි නිදසුනක් කිව්වොත් ඒ ධම්මපදයේ තියෙනවා සතං හි සෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. සත්පුරුෂයන්ට ඔහු ප්‍රියයි අසත්පුරුෂයන්ට අප්පිය. එතන සතං කියන්නේ සත්පුරුෂයන් පිළිබඳ 100ක් නෙමෙයි. එතකොට අටුවාචාරින් වහන්සේට අර අව්‍යක්ත විවරණයට පීඩක් දීපු එකයි පේන්නේ. හොඳයි ඒක අමතර කාරණයක් කියලා ගනිමු. ඔන්න එතකොට ඊළඟට නමුත් ප්‍රධාන කාරණේ මේවා තෝරන්න ගිහිල්ලා අර චත්තාරෝච ප්‍රතිපන්නා චත්තාරෝච ඵලේඨිතා කිව්වට උන්වහන්සේලා දැකලා නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේලා පිළියරගෙන නැහැ වැදගත් දෙයක් හැටියට මේ මාර්ග මග්ග ප්‍රතිපදා කියන වචන දෙක අර්ථය වෙනස බව වෙනසක් ඇති බව. අපි කිව්වා ලෝකෝත්තර මාර්ගයේ ක්ෂණිකයි. ඒකට අනුව අනුතුර පළතිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ යොදන්නේ ප්‍රතිපන්න කියන වචන ප්‍රතිපදාවට බැස්ස. එතකොට මාර්ගයත් ප්‍රතිපදාවත් දෙක අතර වෙනස මෙහෙම තේරුම් ගන්න. දැන් මාර්ගය තියෙන්න පුළුවන් මාර්ගයේ හික්මෙන ප්‍රතිපදාවේ ප්‍රතිපන්න බව. එහෙම නැත්නම් ඒ පිළිවෙත පිළිපදින බවයි ප්‍රතිපන්න වචනින් දැක්වෙන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේට ඕනනම් කියන්න තියුණනේ මේ ගාථාවේ චත්තාරෝච මග්ගට්ඨා චත්තාරෝච ඵලේතිතා. කල්පනා කරලා බලන්න චත්තාරෝච මග්ගට්ඨා චත්තාරෝච ඵලේතිතා කියලා අටුවාචාරින් වහන්සේලා කියන වගේ මග්ගට්ඨ ඵලට කියන්නේ තියෙනවා. නමුත් මෙතන යෙදුවේ කොහොමද චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිතා. එපමණක් නෙවෙයි ඔන්න දැනුයි අපි මේ පින්නතුන්ට දෙන්නේ හඳුන්වන්නේ මේ කියාපු සූත්‍රයේ මේ ගාථා දෙකනේ අපි උද්දෘත කරලා දැක්වේ. මේ ගාථා දෙකට කලින් බුදුරජාණන් වහන්සේ ඒ අංගුත්තර නිකායේ අටක නිපාතේ ඒ සූත්‍රයේ මෙහෙමයි පටන් ගන්න. අටිමේ භික්කවේ පුග්ගලා ආහුනේයා පාහුනේයා දක්ෂිනේයා අංජලිකරණේයා අනුත්තරං පුඤ්ඤක්ෂේත්‍රං ලෝකස්ස. මහණෙනි මේ පුද්ගලයන් අට දෙනෙක් ඉන්නවා රතියාපු ආහුනේ පාහුනේයා ආදී ගුණ. ඒව නැවතෙන කිව්වට තේරෙන්න බලන්න. ඊළඟට කවුද දෙනා අට දෙනා හඳුන්වන්නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ. සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නෝ සකදාගාමි සකදාගාමි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නෝ අනාගාමි අනාගාමි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නෝ අරහ අරහත්තාය ප්‍රතිපන්නෝ මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ දිග පාඨයක් යෙදුවේ? ලේසියට කියන්න තියුණානේ මක් ගැට පළක්. අන්න බලන්න අර මග්ග කියන වචනේ ඉදිරියවත් නෑ එතන. ඒ වෙනුවට ප්‍රතිපන්නද. එතකොට ඒ වගේම මතක් කරගන්න අපි අර සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඒ හැම තැනකම සඳගුණ පාඨයේ මග්ග ගැන නෙමෙයි කියවන්නේ පටිපන්න ප්‍රතිපදාව ගැන කියන්නේ. කිතාම් වේදගත් කාරණයක්. මෙච්චර කාලයක් මේ කට්ටිය හිත යොදලා නෑ ඒකට. සුපටිපන්නෝ උජුපටිපන්නෝ බුදු ප්‍රතිපදාව කාල සීමාවක් තුල යන එක. ප්‍රතිපදාව කාල සීමාවක්. නමුත් ලෝකෝත්තර මාර්ගයේ අති විශේෂත්වය තියෙන එකට අනුතුරුම ඵලයට වැටෙනවා. කොට අට දෙනා බෙදාගෙන දන් දෙන්න බෑ. නමුත් අටුව ආචාර්යින් වහන්සේලා එක්තරා හාස්‍යජනක අන්දමින් ඒකට හේතුවක් දක්වනවා. මේ විසුද්ධි අපේ බුදුදෝසාන් වහන්සේම ප්‍රශ්නේ නඟලා කොහොමද දෙන්න බැරිද මේ අට දෙනාට කියලා ඔන්න ඒකට නිදර්ශනයක් හැටියට දක්වන්නේ යම් කිසි ආරාධ්‍ය විපස්සක භික්ෂුවක් විදර්ශනා වඩන භික්ෂුවක් ගෙදරක් ළඟට ගිහිල්ලා ගේ ඉදිරියට ගිහිල්ලා තාම මේ භාවනා කර කර යන්නේ. ඒ පාත්‍රය දෙනවලු ඒ ගෙදර කට්ටියට. ඒ පාත්‍රයට දානේ දානේ පිළිගන්වන අතරේ මේ හාමුදුරුව අන්න ඊළඟට අර මාර්ගයට වැටෙනවා. ওই විදිහට තෝරන නේක්ෂණිකව දෙන අපි ඒක ඊටාම ස්වාභාවික විවරණයක්. ඒ කිසි කරදරයක් නැහැ. අපි ගත්තාම මේක පටිපදා කියන වචන ඉස්සරහට ගත්තාම බුද්ධ වචනේ තියෙන්නේ. මේ දිගට කිව්වේ මොකද? සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපද. මඟ කතාවක් නැහැ කොහෙත්ම. සකදාගාමි ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපද. අන්න එතන ගැඹුරු කාරණයක් ඉඳලා තියෙන මේ බුද්ධ වචනේ කියලා හිතාගන්න. එතකොට අපි අටුවා ආචාර්යින් වහන්සේලාට වඩා බුද්ධ ഘോഷ වචනෙට වඩා බුද්ධ වචනෙට අපි තැන දෙනවා. ඒක නිසා මේ කියන්නේ මේ පින්නතුන්ට මේ මේක මේ කාලයක් තිස්සේ මේ වැරදි අදහසක් ඒක යම් කිසි වේ ප්‍රමාණයකට මේ ධර්මීය විකෘති වීමක් නිසා අපි මේ මතක් කරලා දෙන්නේ. ඒ නිසාම ගැටලු පෙන්වනවා. එතකොට අර පටිපදා වචනේ ගත්තාම අර ප්‍රශ්නයක් නැහැ. අට දෙනෙකුට කදිමට දාන්න දෙන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් කවුද මේ කියන සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාවේ පටිපන්න කියන එකට අහු වෙන කොටස. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් අය කවුද? අන්න එතෙන්දී අපි එළියට ගන්න ඕන ඒක හඳින්නන සූත්‍ර කීපයක් තියෙනවා. ඒකට අදාළව අපි කලින් දේශනාවක් චූලගෝපාල සූත්‍රය පිළිබඳව කියලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි කෙටියෙන් කිව්වොත් මේ කොටසට අයිති වෙන්නේ විශේෂ පුද්ගල දෙකොටසක් ඉන්නවා. ධම්මානුසාරී සද්ධානුසාරී ඊයේ සෝවාන් වෙලා නැහැ. නමුත් අතිවිශේෂ පුද්ගලයන් දෙදෙනෙක්. මොකද ඒ අය ගැන ඒ සූත්‍රයේ ඉදිරියට කියනකොට අහුවේවි. කොයි තරම්ද කියදොත් බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම කියලා තියෙනවා ඒ දෙන්න ඒ සද්ධානුසාරී ධම්මානුසාරී සද්ධානුසාරී කියන ඒ ගණයට අයිති පුද්ගලයන් සෝවාන් නොවීම කාල ක්‍රියා කරන්නේ කියලා. ඒ කියන්නේ එතකොට සෝවාන් මාර්ගයේ හික්මෙනවා. අර ප්‍රතිපදාවේ හික්මෙනා ඒ දෙන්න. නිසකව කියන්න පුළුවන්. ඉතින් කොයි තරම්ද කියෙත් අපි මේ සූත්‍ර වලින්ම කියමු. අලගද්දූපම සූත්‍රය කියන සූත්‍රයේ මැදුම් සංගියේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇති ස්වාක්ඛාත බව. බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට අවධාරණය කරන සූත්‍රයක්. ඒ සූත්‍රය අවසන් කරන්නේ මෙහිමයි. මේ ස්වාක්ඛාත ධර්මය තුල යම් කිසි කෙනෙක් ධම්මානුසාරීද සද්ධානුසාරීද ඒ අය සම්බෝධි පරායනයි. සාමාන්‍යයෙන් සම්බෝධි පරායන කියන වචනේ යොදන්නේ නියතෝ සම්බෝධි පරායන කියන වචනේ යොදන්නේ සෝවාන් පුද්ගලය පිළිබඳව. නමුත් ඊට මෙහායින් ඉන්න මේ දෙන්න ගැන බුදුරජාණන්සේ කියනවා සම්බෝධි පරායන. ඔන්න එතකොට එතනින් එහෙම කිව්වා. තව ඉස්සරහට යමු. ඔන්න ඊළඟට වඩා හොඳ විස්තරයක් එනවා චූලගෝපාලක සූත්‍රයේ. හොඳ ලස්සන උපමාවකුත් එක්ක. චූලගෝපාලක සූත්‍රයේ දේශනා කර බුදුරජාණන් වහන්සේ වජ්ජි රටේ ගංගානම් ගඟේ ගම් පෙර පිහිටි උක්කාචේලන් නැති නගරයේදී සංඝයා වහන්සේලාමතර ගොපල උපමාවකින් ලස්සන උපමාවක් ජගුරු උපමාවක් දුන්නා. මහණෙනි මේ වස් කාලයේ අවසාන මාසයේ මේ මගදරතේ ඊටාමත්ම ප්‍රඥාව අඩු මෝඩ පහේ ගොපල්ලෙක් තමන්ගේ ගවරැළේ තරගෙන මෙහෙමයි. මෙතර හරියට පරීක්ෂා නොකර, ඊතර හරියට පරීක්ෂා නොකර නොතොටින්, නියම තොටින් නෙවෙයි නොතොටින් ගවරැළේ තර ගන්න ගිහිල්ලා ගවරැළේ දීවැලට අහුවිලා විනාශුම් දෙටපත්. නමුත් මගදරතේම ප්‍රඥාවන්ත එක්තරා ගොපල්ලෙක් මෙතර හොඳට පරීක්ෂා කරලා බල, ඊතර හොඳට පරීක්ෂා කරලා බල, නියම තොටින්ම ගවරැළ ඊතර කර ආහාරය ලස්සනට බුදුරජාණන් ඉදිරිපත් කරනවා. පණමුෙන්න ගවරැළේ ගව පිතෘන් ගව පරිණාය කියලා කියන මේ ප්‍රධාන ගවයින් ඉස්සෙල්ලම ඒ ළඟට එවුන්ගේ පිටිපස්සෙන් බලව ධම්මේ ධම්ම ගාමී කියලා කියන බලවත් ශක්තිමත් දමණය කළ යුතු විදිහේ ඒ ශක්තිමත් ගවයින් ඒ අයක පිටිපස්සෙන් යනවා. ඊළඟට ඊට පස්සෙන් යනවා වස්සන් දැස්සියන්. ඊට පස්සෙන් යනවා වහු පැටියන් දුර්වල වහු පැටියන්. ඔන්න ඊළඟට පුදුම දෙයක් කියනවා. අන්තිමට මේ ගොපල්ලගේ දක්ෂකම කොයි තරම්ද කියතෝ. අන්තිමට අර එදිනම උපන් වහු පැටියක් මවගේ ගව රා මාතු ගෝරවේන කියනවා මාවගේ ඔය දැන් අර වහු කැටියෙක් නම් ගදාය අර වහු කැටියා මෙල්ල කරන්නේ අන්න ඒ වගේ ඒ මවගේ ඒ නාදයෙන් උත්සාහවකත් කරමින් අර එදා උපන් බහු පැටියක් විතර. මේක නිකම් උපමාවක් නෙවෙයි. ඊළඟ බුදුරජාන්සේ අපි කැටියෙන් කිව්වා අර අදක්ෂ ගොපල්ලා තමයි අන්‍යාගමික අන්‍ය තීර්ථක ඒ ශ්‍රමණ බ්‍රාහ්මණින් ඒගොල්ලෝ මෙතර දන්නෙත් නෑ පරතර දන්නෙත් නෑ වැරදි තොටින් එතර කරන්න ගිහිල්ලා විනාශයට පත් වෙනවා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් තමන් වහන්සේ ගැන මේ කියන්නේ අන්න ප්‍රඥාවන්ත ගොපල්ලා හැටියට අර නියම තොටින් එතර කරනවා පරීක්ෂා කරලා අන්න හර ක්‍රමානුකූලව. එතකොට මේ අවසාන ගණයයි අපේ අවධානයට යොමු වෙන්නේ කවුද මේ එදා උපන් පැටියා. ඉතින්දී බුදුරජාණන් හඳුන්වන්නේ ධම්මානුසාරි සද්ධානුසාරි කියන දෙන්නා. ඒකට ධම්මානුසාරි සද්ධානුසාරි කියන අවම මට්ටම ඒ දෙන්නත් අන්තිමට එතර වෙනවා. ඒකයි අර සම්බෝධි පරායන කිව්වා. ඔන්න එතකොට ඒ චූඩගෝපාලක සූත්‍රයෙන් ඒ ටික. හුඟක් කියන්න තියෙන සාම කෙටින් කියන්නේ. එතකොට ඊළඟට ඔන්න මේ දෙන්න ගැන තවත් විස්තර අපට හමු වෙන සූත්‍රයක් තියෙනවා. සංයුත් සංගේ කන්ද සංයුත්ති ඔක්කන්තික සංයුත්ති. ඒක මීට වඩා විස්තර තියෙනවා. ඉතින් තිසම් ගාමාන්තර රාමතර බුදුරණස්සේ කියනවා. මහණෙනි චක්කුම් අනිත්‍යං විපරිණාමී අඤ්ඤථාභාවි. ඇස අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍ය ස්වභාවයකට පත් වෙන සුළුයි. ඒ විදිහටම කාණ නැහැ දිව කය මන කියන හය ගැන කියලා කියනවා. යම් කෙසේ යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් මේ කාරණේ පිළි අරගෙන පිළිවෙතේ යෙදෙනවනම් අන්න ඒක නැත්තා ශ්‍රද්ධානුසාරයි. ශ්‍රද්ධානුසාරයි. ඊළඟට යම් කෙනෙක් ප්‍රඥාවෙන් මේ කාරණේ පිළි අරගෙන එක්තරා ප්‍රමාණයට පිළි අරගෙන සික්මෙනවනම් ඒ අය ධම්මානුසාරී. ඔය කියන්නේ අපේ ඉන්ද්‍රිය ධර්ම අතරින් සද්දේන්ද්‍රිය ආදී පුද්ගලයා සද්ධානුසාරී පැත්තට යන සංඉන්ද්‍රිය ආදී පුද්ගලයා ධම්මානුසාරී. ඔන්න ඔය දෙන්න විශේෂ පුද්ගලින් දෙන්නේ. ඊළාට ඒ දෙන්න ගැන අමුතුම දෙයක් මෙතෙන්දී බුදුරජාණන්සේ කියනවා. සාමාන්‍ය සුළුපටු අය නොවන බව. ඒ දෙදෙනා ගැන බුදුරජාණන්සේ මේ සූත්‍රයේදී ඔක්කාන්තික සංයුත්තේදී ප්‍රකාශ කරනවා. ඒ දෙන්න සම්මත්ත නියාමං ඔක්කාන්තෝ කියලා අමුතු වචනයක් කියනවා. සම්මත්ත නියාම කියලා කියන්නේ පින්නතුනි අපිට කියන්න පුළුවන් නිවැරදි බව පිළිබඳ නියාමයට නිවැරදි බව පිළිබඳ නියාමයට වැටිලා ඉන්නේ ඒ දෙන්නම. ඊළඟට තවත් පැහැදිලිව කියනවා සත්පුරුෂ භූමියට වැටිලා. සත්පුරුෂ වචනේ යොදන්නේ බොහෝ විට ආර්යයන් වහන්සේලා. සත්පුරුෂ භූමියට වැටිලා ඊළඟට කියනවා පෘථග්ජන භූමිය ඉක්මවලා. ඊළඟට විශේෂ දෙයක් කියනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් දෙදෙනා නිරය තිරිසන්යෝනිය ප්‍රේතයෝනියට යන පාප කර්ම කරන්නේ නැහැ. ඊළඟට කියනවා මේ දෙන්න සෝවාන් නොවි කාලක්‍රියා කරන්නේ අභව්‍ය කියන වචනේ වදින අභබ්බෝ සෝවාන් නොවි කාලක්‍රියා කීමට නොහැකි කියලා බුද්ධ වචනේ කියනවා. ඔන්න එතකොට ඒ තරම් විශිෂ්ට ගුණ ඇති. මේ දෙන්න ගැන තවත් විස්තර එනවා අපිට කීටාගිරි සූත්‍රයේ. කීටාගිරි සූත්‍රයේදී බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ දෙන්නටම තියෙනවා දැන් සාමාන්‍ය පුතග්ජනයාට නැති ආර්යයන් වහන්සේලාට සුවිශේෂ වූ ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. කවුරුත් කියන්න පුළුවන් අපටත් මේක තියෙනවා කියලා. නමුත් ඉන්ද්‍රිය தත්වයෙන් පිහිටලා නැහැ. අන්න මේ දෙන්නට ඒකත් ඉන්ද්‍රිය පහ තියෙනවා. ඒකට යම් අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි පුරවන්නේ. නමුත් අපිට හිතාගන්න තියෙන්නේ මේක ඒ අඩුව මේ ජීවිතය තුළ කොහොම හරි පුරවනවා. නමුත් අවාසනාවකට වගේ අපි කියන්න හොඳ නැහැ මේවා. මම දන්නේ නැහැ ඒක ඇත්තම් කෙනෙක් අපිට විවේචනය කරන්න පුළුවන්. නමුත් පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ මේ කියපු සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා ගැන පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අභව්‍යතාව විස්තර කරන්න ගිහිල්ලා ටිකක් නොගැලපෙන විදිහේ විවරණයක් කරනවා. මේ දෙන්න හඳුන්වන්නේ තිතකප්පී කියලා. තිතකප්පී කියන්නේ මේ දෙන්නට පුළුවන්ලු කල්පේ නතර කරන්න. කල්පේ දැවෙන, කල්පේ විනාශ වෙන්න ගිහිච්ච එක නතර කරන්න පුළුවන්ලු මේ දෙන්නට. කොහොමද නතර කරන්නේ? මේ විදිහට දන්න. ඔන්න ටිකකට හිතාගන්න මේ කල්පය කියන එකට පණ තියෙනවා කියලා. එතකොට කල්පය ඔන්න දැන් දැවෙන වෙලාව. දැවෙන වෙලාවේ කල්පේ වටපිට බලනකොට පේනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නේ කාම නැහැ සෝවන්නලා. කල්පේ නවතිනවලු දැවෙන්නේ නැතුව. අර දෙන්න සෝවන් වෙනකන්. මේක අපිට නම් පේන්නේ ඔය දැන් අර මේ අස්වැයට කලින් කරත්තේ දැන්ම වගේ වෙලා. බුද්ධ වචනේ තියෙන එක ඒක ගැඹුරින් කල්පනා කරනවා නම් අපිට හිතන්න තියෙන්නේ කෙනෙකුගේ වටිනාම මොහොත තමයි. අපි අහලා තිනෝ රහතන් වහන්සේ සමහරව මරණ මොහොතේදී රහත් වෙලා තිනෝ. අපි මේ පින්නතුන්ට කියලා තිනෝ විවාදාපන්න කතාවක් නමුත් අර ගෙල කපාගෙන රහත් වෙච්ච තුන්වක් තිනෝ. ඒ කියන්නේ මරණ අවස්ථාව මරණියත් අමෘතත්වයේ අතර දෙක බේර ගන්න තියෙන අවස්ථාව. ඒක ටිකක් අර පොඩි අඩුවක් තියුණා නම් මේ ජීවිතය තුළ ආයි කල්පයට ගත කල්පය කියන බාහිර කතාවක් ඕනේ නැහැ එතන. බුද්ධ වචනේ අභාග්‍යය කියලා කිව්වේ ජීවිත කාලය තුළ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ඒ මාර්ගඵලයේ ප්‍රත්‍යක්ෂ නොකරන මරණ අවස්ථාවේදී ඒක ලබන. එතන ඒ ටික කිව්වනම් ඇති. නමුත් අන්න අර විදියට අතන්තරයක් ටිකක් පීවිවහාරයේ දැනට ඔය දේශකින් යොදනවා. තිතක අපි කියන්නේ මේ දෙන්නට පුළුවන්ලු කල්පයේ විදැවීම නතර කරන්න. ඒක ටිකක් ගැළපෙන්නේ නැති බව අපිට කියන්න වෙන්නේ. හොඳයි. එතකොට ඔන්න අට දෙනාගේ කතාව අපි හිතා ගන්න. අර බුදුරජාණන් වහන්සේ නම් කියන්නේ මග්ගට්ඨා පලට්ඨා නෙවේ, දිගටම කියන්නේ අර දිග පාටියක් යදනවා. සෝතාපට්ටි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නෝ. ඒ විදිහට. ඒ ඊතර කියන්නේ උනේ අන්න අර හේතුව නිසායි. මොකද ලෝකෝත්තර මාර්ගයේ ඒ ක්ෂණික එක වෙන් කළා දානි දෙන්න බෑ. නමුත් ප්‍රතිපදාව ඉක්මන කෙනෙකුට බලන්න. ඉතින් අර මම අර කිව්වේ අපේ සඳහන පාටියේ සුපටිපන්නෝ ප්‍රතිපන්න පදය යදන. මද්ද කතාව පලාතිකවත් නෑ ඒක. ප්‍රතිපන්න පදි ප්‍රතිපදාව ඉක්මන බවින් මත් ඒ දානේ ඒ පූජාවල් ලැබීමට සුසුයි. ඒක හොඳට ප්‍රත්‍යක්ෂයි. ඉතින් සෝවාන් ගැන ඒ විශේෂයෙන් කෙනෙක් අහන්න පුළුවන් නිසා වේදේ ගැන කිව්වේ. අනිත්‍ය ව හිතා ගන්න පුළුවන් මේ පින්වතුන්ට. අපි නම් කෙනෙක් සකදා ගන්න උනා කියලා එතන ඉඳලා නිකන් ඉන්නේ නෑ. ඒක සීක කියන වචනේ යොදන්නේ. සීක කියන්නේ හික්මන පුද්ගලයා. රහත් බව දක්වා හික්මන එතන වැඩ ඉවර නෑනේ. ඒක ඇතැම් කෙනෙක් මොන හේතුවකින් හරි ප්‍රමාදයට යනවා. ඒ කට්ටියට කියන්නේ ප්‍රමාදසේ. කොයි විසාක ආදීන ඔය ආනාථ පිණ්ඩික ආදීන ඊට හැට යන්න බැරි වුණා. නිකුත් ඒ ලෞකික මේව නිසා. ඒක වෙනමයි. නමුත් සාමාන්‍ය රීතියේ සෝවාන් වුණාට පස්සේ ඊළඟට ඉන්නේ විදර්ශනා වීචිය යනවා. ওই විදිහටයි යන්නේ. ඔන්න ඊළඟට අපි දැන් 8 දෙනා රටා කරලා ඉවරයි. දැන් ඊළඟට 9 දෙනෙකුයි කතාවකට ඉස්සරහ ඊළඟට එනවා. මොකද්ද ඒ? අංගුත්තර නිකායේ නවක නිපාතයේ තියෙන මෙන්න මෙහෙම සූත්‍රයක්. නවයිමේ භික්කවේ ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්. ලෝකේ ආහුනේය පාහුනේය ආදී ගුණ තියෙන උත්තරීතර පුඤ්ඤක්ෂේත්‍රයක් වෙන 9 දෙනෙක් ඉන්නවා කියලා. අට දෙනයි කියාපු මේ 9 දෙනෙක් කොහොමද? ඔන්න හිතා ගන්න ඒකේ දිබුත්‍රාස ප්‍රකාශ කරනවා. ඒකත් විවාදාපන්න කාරණයක් නිසා මේ කියන්නේ. අර අට දෙනා දැන් කවුරුද දන්නවනේ? ඒ අට දෙනාට අමතරව තියෙන්නේ ගෝත්‍රභූ කියන වචනයක් තියෙනවා. ගෝත්‍රභූ. මේ ගෝත්‍රභූ කියන වචනේ ඇත්ත වශයෙන් විදර්ශනා ඥාන වීතිය කියන කොටත් ඒ වචනේ යෙදෙනවා. ප්‍රත්‍යඥ තත්වයේ ඉඳලා මාර්ගඵලයට ලැබෙන අතරේ සුළු අවස්ථාවක්, ඊටාම සුළු අවස්ථාවක්, ක්ෂණික අවස්ථාවක්. අටුවා විරුද්ධ මාර්ගයේ මෙතන උපමාවකින් කිව්වොත් මේ පින්නතුන්ට පහසු වෙන තේරුම් ගන්න. මේ මුළු මහත් විදර්ශනා කෘත්‍යය ධර්මානුකූලව හඳුන්වන්න පුළුවන් මේ යමක් උපකාර කරගෙන අය කියන්නේ මැදුම් පිළිවෙත. මොකද්ද උපකාර කරන්නේ? විදර්ශනාව සඳහා සංස්කාර සම්වර්ෂණය. ඒකෝට සංස්කාර සම්වර්ෂණය කළා අන්තිමට සංස්කාරات අතහරිනවා. අන්න ඒක හොඳ උපමාවකින් දක්වලා තියෙනවා. ඒක පිළිගත හැකි උපමාව. ඔය වැහි කාලේ ඔය දොළ පාරකින් එතෙර වෙන්න යනකොට පාලමක් මොකක්වත් නැත්නම් මොකද කරන්නේ? ශක්තිමත් පුරුෂයෙක් නෝනින් කල්පනා කරලා ගහකෙල්ලෙන වැලකෙලි වැලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා එහා ගොඩට කිට්ටු වුණ හැටියට වැල අතහැරලා ආයි අතගෙන අල්ලගෙන හිටියොත් මෙහා පැත්තට එනවනේ. ඒ සුළු වෙලාව තුළ වැල අතහැරලා එහා පැත්තට වැටෙනවා. අන්න ඒ වැල අතහරින චකිත වෙලාව තමයි ගෝත්‍රභූ කියන්නේ. එහෙම හිතාගන්න. ඊටම සියුම් අවස්ථාව. විදර්ශනා චිත්ත විදී ඊටම සියුම් අවස්ථාව. ඵලයට වැටෙන්න කලින්. ඒකට ඒ අවස්ථාව වලල කොහොමද දන් දෙන්නේ? අර ඒකනේ අර කිව්වේ ගෙදර ඉස්සරහට ගිහලා පාත්‍රේ දුන්නට ඒ වෙලාවේ විදර්ශනාවට ඕන විදිහේ કૃත්‍රිම විවරණයක් දෙන්නේ. ඒ කිසිවක් අවශ්‍ය නැහැ. අපි කිව්ව හැටියට මේ ගොත් ඇත්ත වශයෙන් මේ ගෝත්‍රභූ දැන් මේ කට්ටියත් ගෝත්‍රභූ කියන වචනේ තෝරන්නේ අර විදර්ශනා වීතිය ආශ්‍රයෙන්. ඒක වැරදි. ඒ මොකද හේතුව? සෝතාපට්ටි ඵල සච්චික්‍රියාය ප්‍රතිපන්නෝ කියන එකට අහුවෙලා ඉවරයි ගෝත්‍රභූයක. හිතාගන්න සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා පිළිපන් පුද්ගලයාට කියන එක අවස්ථාවක් නේ ගෝත්‍රභූ කියන. ඒකට කියන අවිනි අවස්ථාවට දක්වන්න බැහැ. එහෙනම් ගෝත්‍රභූ කියන වචනේ තෝරගන්නේ කොහොම? ඔන්න ඊළාට ප්‍රශ්න. ඔන්න එහෙනම් උත්තරේ ගන්න නම් ඔකට අපි යන්න ඕන දක්ෂිනා විභංග සූත්‍රය. මෙදුම් සංගීයේන දක්ෂිනා විභංග සූත්‍රයේ මේ ධර්මදේශකින් අතර ඉතාම ජනප්‍රිය එකක්. ඔය බුත්තානුමෝදන අවස්ථාවේ දානන ගෙදරවලදී මේ පින්තුන් විතර අහන්න ලැබිලා තියෙනවා. ඒ සූත්‍රයේ නිදාන කතාව ඉතාම අතිශය විශේෂයි. අපි මේ සංගුණ ගැන කතා කරනකොට මේමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ ශාක්‍ය ගින් අතර නිග්‍රෝධාරාමයේ වැඩවසන කපිල වස්තු පුරේ නිග්‍රෝධාරාම වැඩවසන අවස්ථාවක මහා පජාපති ගෝතමී බුදුරජාණන් වහන්සේගේ සූලමා සියතින්ම නූල් කටලා ගියපු අලුත් වස්ත්‍ර යුගලයක් ගෙනලා බුදුරජාණන් වහන්සේට පූජා කරන භාග්‍යතුන් වහන්සේ මහා කෙරී අනුකම්පාවෙන් පිළිගන්නා සේකවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මහ පුදුම එකක් එතන කියන්නේ. සංඝේ ගෝතමී දෙයි සංඝේතේ දින්නේ අහංචේ පූජිතෝ භවිස්සාමි සංඝෝ. ගෝතමී මේක සංඝයාට දෙන්නේ. සංඝයාට පූජා කරනවා මටත් මේක පූජා කළා වෙන සංඝයාට. දෙවනුවත් තිමුණුවත් පජාපති ගෝතමී ඉඳලා හිටියා. ඒ මාදිවට ආනන්ද හාමුදුරුවෝත් එකතු වෙලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්න මේ භාග්‍යතුන් වහන්සේට මේ මෑණියන් වහන්සේ නැති වුණාම මේ කිරිපෙව්ව සුනුමා වූ මේ බොහොම ඇති දැඩි කෙනෙක් නිසා අනුකම්පාවෙන් පිළිගන්න. ඒක කිව්වහම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට එල්ල කළා ඔන්න ඊළඟට දේශනාව ගත්තා. ආනන්ද හාමුදුරුවන්ට එල්ල කළා කියනවා ඒක දානෙ පිළිබඳ මහා පුදුම විග්‍රහයක් දැක්කනේ ඒක. මෙන්න මේ විදිහට පටන් ගන්න අපි කෙටියෙන් කිව්වොත් ඉස්සෙල්ලාම කියනවා පාටිපුද්ගලික දාන කියලා කියන්නේ පුද්ගලික වශයෙන් දෙන දාන. ඒවා 14ක් දක්වනවා. ඒවා කෙටියෙන් සලකා ගන්න මෙන්න මේ විදිහටයි තියෙන්නේ. පළමුවෙන්ම තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේට පෞද්ගලික වශයෙන් දෙන දාන. ඒක මේ විදිහකට තමයි දැන් ප්‍රජාපති ගෞතමී මොකද පෞද්ගලික දෙයක් නේක. තමන්ගේ සුළුමා. එතකොට තමන්ගේ ඒ දරුවා වෙනුවෙන් මේ පූජා කරන්නේ. ඒක පෞද්ගලික දානයක්. එතකොට බලන්න බුදුහාමස්සේ මහා පුදුම බෞද්ධ ගුණයක් ඒක. පෞද්ගලිකව පිළිහම එකක් ප්‍රතික්ෂේප කරලා සංඝයාට පූජා කරනවා. එතනම මහා ලෝකයට ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා. සංඝයාට පූජා කරනවා. මොකද සංඝයාට තමනුත් අයිති නිසා. ඒ සංඝයාද මේක නිසා. ඒකම හරි ඔන්න. එතකොට ඒ පළමුවෙන්ම තථාගත සම්මා. ඊළඟට තියෙන පසේ බුදුරජාණන් වහන්සේට කෙනෙකුට ඒ පෞද්ගලික වශයෙන් දෙන පූජාව. ඔන්න ඊළඟට තියෙන අර කියාපු අට දෙනා ගැන. එහෙම හිතාගන්න. රහතන් වහන්සේට ඊළඟට අරහත්ය අරහත් මෙනු ප්‍රතිපන්න. ඊළඟට අනාගාමි අනාගාමි ඵල සච්චිකිරියාවේ ප්‍රතිපන්න. දැන් කියාපු අට දෙනා. ඔන්න එතකොට ඒ අට දෙනයි අර දෙනමයි ගත්තහම 10ක් කියලා හිතාගන්න. ඔන්න එතන 11ට තියෙන්නේ 11 ශ්‍රේණියක්. බාහිරකේ බාහිරක කාමේසු විතරාගේ කාමයන් පිළිබඳව විතරාගී බාහිරක තව තාපසයෙන් ඍෂිවරුන් ඉන්න පුළුවන්. ඊ අය ඊළඟ මට්ටමට එනවා 11 ශ්‍රේණි මට්ටමට. මේ කියන්නේ පූජනීය තත්ත්වය අනුව. ඊළඟට දක්වනවා ශීලවන්ත පෘථග්ජනයා. ඊළඟට ඊටත් අනේ 13ට දක්වන්නේ අනේ ඉස්සෙල්ලා දක්වන්නේ ශීලවන්ත පෘථග්ජනයා. ඊළඟට 13ට දක්වන්නේ දුස්සීල පෘථග්ජනයා. 14ට දක්වන්නේ තිරිසන. එතකොට ඒ අවරෝහණ ක්‍රමයටයි එතෙන්දි බුදුරජාණන් වහන්සේ 14 දෙනා හැඳින්වුවේ. නමුත් ඔන්න දානානිසංස කියනකොට ආරෝහණ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ තීරණ කරා. ඉතින් මේ කාලේ කෙනෙකු ආවි ආතිශයෝක්තිය කියාවි, පස්සේ ගතිපුරයි කියාවි, කොහොම නම් බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ප්‍රකාශ කරා. තිරිසනාට දක්ෂිණාවක් දීලා දානයක් යමක් දීලා සිය ගුණ ආනිසංස බලාපොරොත්තු වෙයි. දුශීල පෘථග්ජනයාට දීලා දහස් ගුණ. ශීලවන්ත පෘථග්ජනයාට දීලා ලක්ෂ ගුණ. බාහිරක කාමයන්ගේ විහිතරාගී ඒ උතුමෙකුට කාට හරි තාපසින්ට දීලා කෝටි ලක්ෂ වාරයක් ආනිසංස බලාපොරොත්තු. ඊළඟට තියෙන්නේ සෝතාපට්ටි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නෝ. අර කියාපු සද්ධානුසාරි ධම්මානුසාරි ආදී පුද්ගලෙකුට දීලා ඔන්න එතෙන්දී බුදුරජාණන් කියන්නේ අසංඛේයං අපමේ. ගණන් කරන්න බෑ, ප්‍රමාණ කරන්න බෑ ආනිස. එතන ඉඳලා ඉහළට කියන්නේ පුදුම වචනයක්. එතන ඉඳලා ඉහළට කියනවා ගණන් කරන්න බැරි නම් ප්‍රමාණ කරන්න බැරි නම් ආයෝක වැඩි කරන්න බෑනේ. ඒක නිසා ඊළඟට එකම පාටිය බුදුරජාණන් ඊට ඉහළ එතන ඉඳලා ඉහළට කියන්නේ කෝපන වාදෝ කියලා කියන්නේ පින්වතුනි කියනුම කවරේද කියලා කියන්නේ පරණ පොත්වල. එහෙම නැත්නම් කවර කතාද? එතකොට සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් ඒ පුද්ගලයාට දානයක් පූජා කිරීමෙන් අසංඛේය අප්‍රමාණ ආනිසංස තිබේ නම් ඊට ඉහළ දිගටම තියෙන කෝපන වාදෝ කවර කතාද? එයින් තේරුම් කරන්නේ ආනිසංස ශක්තිය. තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුන්ට. ආරෝහණ ක්‍රමයට දක්වන්නේ තිරිසනාගෙන් පටන්ගෙන. ඉතින් ඔහොම කියලා ඔන්න ඊළඟට තියෙනවා ඒ කිව්වේ පාටිපුද්ගලික දාන, පෞද්ගලික දාන. ඔන්න ඊළඟට පුදුරන දක්වන සංඝගත දක්ෂිණ හත. සංඝගත දක්ෂිණ හත. මේ විදිහට දක්වන. මෙහෙම කියනවා. දැන් අපි පාවිච්චි කරන වචනේ බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණී දෙපක්ෂයටම යම් කෙනෙක් ඔය අනිපිනිසිතානනාදී මේ පූජා කළේ ඒ බඳු දානීය මහත්ඵල ඉතාමත්ම මහත්ඵල මහා නිසංසාර බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝ. ඊළාට කියන තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උබතෝ සංඝයාට භික්ෂු භික්ෂුණී සංඝයාට පූජා කිරීම දෙවෙනි. තුන්වෙනි එක තථාගත පරිනිර්වාණයෙන් පස්සේ භික්ෂුණී සංඝයාට පූජා. හතරවෙනි එක මෙහි අමුතු විදිහට දක්වන්නේ ඒ යම් කිසි දායකෙක් ඉල්ලගනවා සංඝයා වහන්සේලාගෙන් අපට මේ භික්ෂූන් යම් කිසි භික්ෂුණීන් පිරිසක් අපට දෙන්න සංඝයා වෙනුවෙන් කියලා අන්න එහෙම ගන්න දාණය ඊළඟ. දෙවෙනුව දක්වන්නේ භික්ෂු භික්ෂුණී නෙමෙයි භික්ෂුණීන්ට විතරක් දෙන්න දාණය. භික්ෂුන්ට විතර උපතව භංගේ දෙපක්ෂයටම ඊළඟට දක්වන භික්ෂුන් විතරක් අපට දෙන්න කියලා ඉල්ලලා දෙන්න. හයවෙනි. හත්වෙනි එක තමයි භික්ෂුණීන්ට විතරක් අපට භික්ෂුණී සංඝයාගෙන් භික්ෂුණීන් කොටසක් අපට දෙන්න දාණය තන්දා. ඔන්න ඔබ වෙත සංඝගත දක්ෂිණ හත. ඔන්න ඔක දැක්ුවාට පස්සේ අමුතු එකක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අනාගතයේ ගෝත්‍රභූ හැටියට සලකන කාසාවකන්ට දුස්සීල පාප ධර්ම භික්ෂුන් නැති වෙනවා. සිවුර කරේ එල්ලෙන දුස්සීල පාප ධර්ම ඒ අය හඳුන්වන්නේ ගෝත්‍ර භූ කියලා. ගෝත්‍ර භූ කියන වචනේ එතෙන් තේරුම් ගන්න තියෙන අර විදර්ශනාර්ථයෙන් නෙවෙයි. දායකයාගේ අවබෝධය අනුව, දායකයාගේ පෙනුම අනුව මෙයා මේ තැනත්තා ආර්ය තත්ත්වය පෙන්වුම් කරන අර සිවුර කරේ එල්ලෙන සිවුර ප්‍රමාණය. ඒ කියන්නේ ආර්ය ගෝත්‍රයට පෙන්වුම් කිරීමක් කරනවා. ඒ අර්ථයෙන් අපි මේ වචනේ තෝරන්නේ ගෝත්‍ර භූ. ඒ කාස ඉන්නකට කියන බුදුරජාණන් වහන්සේ ඒ බඳු ඒ පුද්ගලයන් සඳහා වූ සංඝයා වෙනුවෙන් කෙනෙක් පූජා කරනවා නම් ඩායි ඒකත් අසංඛේය අපමිච්ච ඔක විවාදයට බාධිනේකි. විශේෂයෙන්ම අය බටහිර ਵਿਚාරකින් මේ සූත්‍රය ඔක්කොම ප්‍රතික්ෂේප කරන ඕක නිසා සමහරව ඒකත් කියන්නේ මේ 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 සාසන පරිහානියේදී සංඝයා වහන්සේලා මේ දාණය ලබා ගන්න මේ ඒක ඒක සූත්‍රය කියන්නේ මේක මහා ගැඹුරු සූත්‍රයක්. මේක එක වචනයක් අහක් කරන්නේ නැහැ. මේ නමුත් මේක තේරුම් ගත්ත ආකාරය තේරුම් ගන්න ආකාරය වැඩි වැඩි. එතකොට මෙන්න මේ කිව්ව කාරණේ මේක අත වශයෙන් විවාදෙන්ට බාධනීය එකේ මේ කාසාව කන්ට දුස්සීල වික්ෂුන් වහන්සේලා. නමුත් උන්වහන්සේලාට මේ දායකය පිරිනමන්නේ දානි අන්න අර සංඝයා සිහිපත් කරගෙන. ඉතින් ඒක තවත් ඊළඟට බුදුරජාණන්සේ ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තරේ හැටියට කදිමට කියන කාරණයක්. ඊළඟට කියන්නේ බුදුරජාණන්සේ දක්ෂිනා විසුද්ධි හතරක් දක්වනවා. දක්ෂිනා විසුද්ධි කියලා කියන්නේ පින්වතුනි ඒ සංඝගත දක්ෂිනාවක ඒක පිරිසිදු වන ආකාරය. මේ ඔන්න මේ විදිහට කියනවා හතර. පළවෙනි පිරිසිදු වීම ගැලපන්නේ මෙහෙමයි. දායකතෝ විසුද්ධති නෝ පටිග්ගහක. දායකයා පැත්තෙන් මේ දාණය පිරිසුදුයි, ප්‍රතිග්‍රාහකයා පැත්තෙන් අපිරිසුදුයි. ඊළඟ එක දායකයා පැත්තෙන් අපිරිසුදුයි, ප්‍රතිග්‍රාහකයා පැත්තෙන් පිරිසුදුයි. ඊළඟ එක දායකයා පැත්තෙන් උත් ප්‍රතිග්‍රාහකයා දෙකම පිරිසුදු නෑ. අන්තිම එක දායකයාගේ පැත්තෙන් උත් පිරිසුදුයි, ප්‍රතිග්‍රාහකයා. මෙතන පිරිසුදු අපිරිසුදු ભેදයේ කෙටියෙන් සලක ගන්න. පිරිසුදු කියලා කියන්නේ දායකයා සීලවා කල්යාණ ධම්ම. සිල්වත් කල්යාණ ධම්ම. ප්‍රතිග්‍රාහකයා දුස්සීල පාප ධම්ම. කොට මෙතන තෙන්නවා නම් කිසි ඉංගියක් පුත්‍ර ජන්නවා. එතකොට මේ කාසාව කන්ට ගෝත්‍රබු පුද්ගලයා අන්නර දායකයා සද්ධාන්ත දායකයාට සිහිපත් කර දෙනවා ආර්ය සංගර. මේ පින්නතුන් හොඳට දන්න කාරණිය. දැන් දන් දීලා දිවිලෝ කියන්න පුළුවන්. නමුත් දන් වළඳලා දැන් දිවිලෝ කියන්න පුළුවන්. හිතල බලන්න. එතකොට මොකක්ද වෙන්නේ? අර දායකයා අර දුස්සීල පාර කරේ එල්ලෙන සිවුර දැකලා ඒක තුලින් ඇති වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන දානීය පූජා කරලා දිවිලෝක යනවා. ඊයේ දානේ බලන්දලා අර පාප පිටුව නිරේත යනවා. බුද්ධ වචනේ පරස්පර විරෝධීත්වයක් නැහැ නේද? මොකද දැන් මම අපි මේවා කියන්නේ මේ මොන යම් හේතුවකින් හරි දැන් මේ දේශනාව ඇත්ත වශයෙන් ශ්‍රේෂ්ඨයි. නමුත් මේ දේශනාව සමහරු පාවිච්චි කරන්නේ ශාසන පරිහානියට අතවැණීමක්. ඒක මේ පිටුතෙන් ගන්න. මේ කාලේ ඔය ආර්යයන් වහන්සේලා ඉන්න රහතන් වහන්සේලා ඉන්න කාලයක් නෙවෙයි. දැන් ඉතින් ඉදිරියට එන්නේ අර මේ කාසාවකන්ට කට්ටියගේ කාලේ. ඒ කට්ටියට දුන්නත් වරදක් නෑ. කාරණියක්. නමුත් අන්නරකයි රහස. දානීය දෙන පින්වතා දිවි ලෝක යනෝ දානීය වන දෙන භික්ෂුව අපාය. බුද්ධ වචනේ එතකොට විරෝධයක් නෑ. මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඉතින් මේකට මම පුංචි උපමාවක් දෙන්නම්. අපි ඉතින් ගොඩේ උපමා තමයි මම දෙන්නේ. දැන් ඔන්න මේ පින්නතුන්ගේ ගෙදරට වීමල්ලක් ගියන. ඒ කුඹුරේ වපුරන්නේ එහෙම මොකක් හරි වීමාල බිත්තර වීමාල. මේ වීවල්ලේ තියෙන ඒවා හිස් කරලා ඉවර වෙලා මොකක් හරි පෙට්ටෙන් පෙට්ටියකට දාලා ඉවර වෙලා මේ මල්ල ගෙනහිල්ලා ගේ පිටිපස්සට ගෙනහිල්ලා මල්ල ගසන. මේ මල්ලේ ඇලිලා තියලා වී ඇටියක් වැටෙනවා මඩගොඩ. දන්නේම නැහැ මෙන්න මේ හොඳ වී පඳුරක් පිටිපස්ස ගේ පිටිපස්ස හැදිලා. අර බීම සරු නිසා. අන්න ඒ වගේ තමයි. මේ ආර්ය සංඝරත්නේ මේ සංඝරත්නේ ඇති පුණ්‍යක්ෂේත්‍රය කියන්නේ නිකන් නෙවෙයි පින්කෙත. එතකොට පින්කෙතකට අය අලාලි වැටෙන මේ වී ඇටිය පවා පැලවෙනවා. අන්න ඒ වගේ කියලා හිතා ගන්න. එතකොට ගෝත්‍ර භූ කාසාවකන්ට ඒ භික්ෂුව ඒ සංඥාව ලෝකයාට දෙන සංකේතවත් කරන සංසං. එපමණකින්. නමුත් එපමණකින් ඉරෙන් බේරෙන්නේ නැහැ. දායකයට උදව් වෙනවා තමයි අර මතක් කළ දෙන්. අපි හිතලා බලන්න ලෝකයා ඉන්නේ සංඥාව තුලයි. නේව සංඥා නා සංඥා ඇති නේ දක්වාම ලෝකයා ඉන්නේ සංඥාව තුලයි. අපි හිතමු ওই පුංචි ඕන නිදර්ශනය ඇටියට විතර කිව්වට මේ පින්නතුන් ලොකුවට ගන්න එපා. ටිකකට හිතන්න අර දුටු ගම්නු රජුරෝ අර දැන් රුවන් වැලි සෑය තියෙන තැන පුංචි කරඬුවක දාලා ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තිබුවයි කියලා. මේ වගේ සත්වර්ෂ ගන්නත් ඉස්සේ මිනිස්සුන් ජාතවත් පුබුදු වෙනවා. අන්න එතකොට ඒ චෛත්‍ය සංඥා කයිත සංඥාව තු ලෝකයේ ඇදිනවා. අන්න එහෙම හිතා ගන්න. එතකොට අර සිජීවරේ අද පමණක් නෙවෙයි ওই ජාතක කතාවල තියෙන මේ පිනතුන් අහලපිට. අතීතයේ ඔය පුණි දායකතාවක් ගන්නවනම් ඒ චීවරේ ඇති පුදුම ශක්තිය ඒ අබුද්ධෝත්පාද කාලවල සමහරට පසෝ බුදුරජාණන් වහන්සේ ඉන්න කාල එක්තරා කතාවක් තියෙනවා. මේ ඒ ජාතක කතාවේ හැටියට බෝධිසත්වයන් වහන්සේ ඇත් රජු ලොකු ඇත් පිරිසක් හිටියා. දේවදත්ත ඇතුන් මරන්නේ. එතකොට එයා මොකද්ද කරන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුරක් පිරෝගෙන ඉඳගෙන ඉන්නවා. අර ඇතුන් ඔක්කොම වැඳලා යන අතරේ අන්තිම හඳගෙන ඉන්නේ අර ආයුධේ මොකක් හරි ඇති බූමරංගයක්. ඒක අපි දන්නේ නැහැ. ඒක විසි කරනවා විසි කළා අර අන්තිමට යන ඇතා මරන. ඔහොම ඔහම ඇද්දල ගන්න ওই විදිහට මර මර අන්තිමට මේ බෝධිසත්වයා ඇත රජු කල්පනා කරනවා මොකද අපි පිරිස අඩුවෙන්නේ. පස්සේ කරේ අන්තිමට ගියායේ ඒ බෝධිසත්වයා ඇත. යාම ඔන්න මෙයා ආයදේ වීදි කරනකොට යා පැත්තකට හැරිලා ඒකෙන් බලක් වෙලා නමුත් නොමර හත හැරියා අර චීවරය නිසා. චීවරය නිසා අන්නකොට අන්න එක නිසා අපි හිතා ගන්න ඕන ඒක ඇත්ත වශයෙන්ම ඒ අර මේ බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවේ ශ්‍රේෂ්ඨත්වය එහෙම නැත්නම් මේ පුණ්‍යක්ෂේත්‍රයේ වටිනාකම කියන්න මේ ගෝත්‍ර භූ කතාව ගත්තට අපි ඒක අනිත් පැත්තෙන් පටන් ගන්න නරකයි. ඒක අනිත් පැත්තෙන් පටන් ගත්තොත් අන්න ඊළඟට ශාසන පරිහානියට මම කිව්වේ අත්දැනීමක් කරගන්න නරකයි මේක. ඉතින් යථාර්ථය හිතන්න ඕන මහ පුදුමයි මේ. මොකද හේතුව සංඝ රත්නය කියලා කියන්නේ මේ පින්න රත්න කියන සංඥාව මේ තුනටම දෙනවනේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. එතකොට මේ ඇසළ පුර පසළොස්වක පෝය දාව කියලා කියන්නේ වෙසක් පුර පසළොස්වක පෝය දා ලෝකෙට බුද්ධ රත්නය පහළ වුණා. ඇසළ පුර පසළොස්වක පෝය දා ධර්ම රත්නයත් සංඝ රත්නයත් පහළ වුණා. ධර්ම රත්නයත් සංඝ රත්නයත්. මොකද ඒ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය එකිනෙම මේ දේශනා විවරණකොට ප්‍රත්‍යක්ෂ කරගත් කුණ්ණං ස්වාමීන් වහන්සේන සංඝ රත්නය. එතකොට ඒ ත්‍රිවිධ රත්නය. එතකොට මේ එක නිසා තමයි මේක පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ මෙහෙම කරත් නැහැ. සංගරත්නයක් නෑ. ඒ නිසාමයි මේ පිනතුන අහලා ඇති ඔය අද්දප්පසාද සූත්‍රයේ. අද්දප්පසාද සූත්‍රයේ යේ භික්කවේ මෙහෙම කියනවා බුදුරජාණන් වහන්සේ යාවතා භික්කවේ සංඝාවා ගණාවා තථාගත ශ්‍රාවක සංඝෝ අද්දන්නක්ඛායති යදිනම් චත්තාරි පුරිසෙගා ඤාට්ඨ පුරිසකොග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආවනීයෝ පාවනීයෝ දක්ෂිනියෝ අන්දලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස උන් කියලා යේ භික්කවේ සංඝේ පසන්න අග්ගේතේ පසන්න අග්ගේ කොප්න ප්‍රසන්නාන අග්ගෝ විපාකෝ. ඒ කියන්නේ අර අග්‍ර ප්‍රසාද සූත්‍රයේ බුද්ධ රත්නය ගැන කියන, ධර්ම රත්නය ගැන කියන, අන්තිමට සංඝ රත්නය ගැන කියන කොට ඔය විදිහට කියන්නේ. අර කියාපු විවරණේ කවුරුද දන්නවනේ? ආයි තෝරන්න ඕනේ නැහනේ. යම් තාක් ලෝකේ සමූහ පිරිස් තිබෙන ඉන්නවනම් එවුන් අතර තථාගත ශ්‍රාවක සංඝයා අග්‍ර. අර කියාපු විස්තර අනුව ඊළඟට කියනවා ඒ පුණ්‍යක්ෂේත්‍රයේ යම් කෙනෙක් සංඝ රත්නය කෙරෙහි පැවිදෙනවා. උද ඒ පැහැදුනේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පිරිසක් කෙරෙහි. ඒක නිසා එසේ ඒ ප්‍රසාදේ විපාකයක් අභ්‍ය. අන්න එතකොට හිතා ගන්න ඕන මේ මෙතෙන්දී අන්නේ ඒ සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වුම් කරන්න. බුදුරජාණන් වහන්සේ අර පෞද්ගලික දානයක් ඒ මහා ප්‍රජාපති ගෝතමී ඒ මෙහි වහන්සේ ඒක කොයිතරම් වෙහෙස මහන්සි වෙලාද කියන්නේ නැත්තේ. අර පොඩි දරුවට කිරි පෙව්වා වගේම හිතාගෙන අතියතින් මේ බොහොම මහන්සියෙන් අර වස්ත්‍රය යුගලා පුදලා ඒක පූජා කරනකන් ඉවසිලි නැතුව ඉඳලා අන්න බුදුරජාණන් පූජා කරා බුදුහාමුදුර කියාපු එක බලන්න. අකර්මික බවකින් නෙවෙයි. ඒකම කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් කිව්වහම යම් කෙනෙකුගෙන් අර බුදුරජාණන්ට උපකාර වුණු බවත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේත් මහා ප්‍රජාපති ගෝතමි මේ ගෝතමියට උපකාර වුණා බෙදෙන භික්ෂුණියට කියලා. ඉතින් බුදුරජාණන් කරේ මොකද්ද? මේක ප්‍රතික්ෂේප කරේ කිරීමෙන් කරේ. අපි මේ කාලේ වචනෙන් කියනවනම් කිරිබිල ගෙව්වා. ඒක වරදවල තේරුම් ගන්න එපා. කිරිබිල ගෙව්වේ ඉහළම මට්ටමේ. Tamanට පිළිගන්න තිබුණා. නමුත් ඊට වඩා මහත්ඵල මහවිසංස වෙන්න. ඒකම ලෝකයාට මේ සංඝ රත්නේ වටිනකම හඳුන්වලා දෙන්න. මේක ප්‍රතික්ෂේප කළා කිව්වා. දෙනවනම් දෙන්න සංඝයාට. ඒක මට පූජා කළා වෙන. බලන්න කොයිතරම් කරන වටිනා ආදර්ශයක්ද. අර පෞද්ගලික වශයෙන් හිතලා ඒ පූජා කරපු එක අන්න පොදු පූජාවක් බවට පත් කළා. එතකොට සංඝ රත්නයේ වටිනාකම හිතන්න ඕන. සංඝ කියලා කියන්නේ ඉතින් ඒක ඔය බොහෝ විට දන්නවා. දැන් ඔය සංඝයා වහන්සේලාගේ විනය කර්ම ආදී කටයුතු වලදී සංඝෝ කියන වචනේ ඉතාමත්ම ප්‍රබල වචනයක්. සංඝෝ ඒ සංඝ වචනේ ආමර්ෂණය කරනකොට ඒක විශාල ශක්තියක් ඇතුළේ තියෙනවා. හතර දෙනාට වැඩි පිරිස සංඝ නමින් හඳුන්වනවා. ඝන හැටියට හඳුන්වන්නේ මේ ඉතින් ශාසනික ව්‍යවහාරය තියෙන එක. ඊට අඩු පිරිස ඝන කියලා ඔය සංඝ අතර ව්‍යවහාරය. නමුත් හතර දෙනාට වැඩි පිළිස. එතකොට අන්නේ සංඝයා සංඝයා උදෙසා කියන වචනය වෙනවා. සංඝන් උද්දිස්ස. එතකොට ඒ සංඝයා උදෙසා පූජා කිරීම. ඉතින් අන්නේ මේ විදිහේ ඒ මහා ගැඹුරු අර්ථයක් මේක තුල තියෙනවා. එපමණක් නෙමෙයි ඉතින් අර අපිට අර කිව්ව අටුවාවල අඩුපාඩුව පෙන්ලා දෙන්න සිද්ධ වුණා. ඒකම අවසනාවකට වගේ අර බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඇතැම් තැන්වල ඔය දැන් සුපටිපන්න පදයේ තෝරන්න ගිහිල්ලා මෙහෙම තෝරනවා. අතීතං පටිපදං නිස්සාය සුපටිපන්න. ඒ කියන්නේ සුපටිපන්න උජුපටිපන්න ආදී වචන යොදලා තියෙන එතන ඒ ඒ උන්වහන්සේලාගේ අතීත ප්‍රතිපදාවේ. ඒ ප්‍රතිපදාව තුළින් ආවයි කියන එක පෙන්වන්න. එහෙම නෙවෙයි පින්නතුනි. වර්තමානයේ හික්මන නිසායි ප්‍රතිපද ඒ අතීත ප්‍රතිපදාවනේ වර්තමානයේ. දැන් බලන්න එකනේ ඔය රතන සූත්‍රයේම තියෙන්නේ යේසුත් යේසුප්පයුත්තා මනසා ගල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහේ ලද්ධා මුදා ඔය අදිරිතිය මේකෙන් සඳහන්. එතකොට යේසුප්පයුත්තා මනසා ගල්හේන දැඩි මනසකින් ගෞතම සාසනෙහි කාය ජීවිත නිරපේක්ෂකව යම් කෙනෙක් හිටිනව නම් ඒක අන්නේ ගුණය තමයි එතන සත්‍යක්‍රියාවට ගත්තේ. නැතුව අර මාර්ග ඵලකතාව නෙමෙයි. නමුත් කවනාන්තරයක් තිස මේක ආපු නිසා අපි පහසුවට අට දෙන කවුද ඇහුවම සතරමග සතරපල සතරමග සතරපල මේක අටුවා යුගයේ ආපු ව්‍යවහාරයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අන්න පටිපන්න පදේදුවා ප්‍රතිපදාවටයි තැන දුන්නේ. මේ ඒ සුපටිපන්න ඒ ගාථාවේ ඊළඟට මේ කියආපු අර සත්‍ය ක්‍රියාව පටිපන්න ආදී ඉදලක ඉතින් මෙන්න මේ නව දෙනාගේ කතාවේදී ඇත්ත වශයෙන් මේක විවාදයට භාජනය වෙන්න පුළුවන්. මේ විශේෂයෙන්ම මම දන්නවා බටහිර අය මේක හාස්‍යයට ලක් කරන සමහර විට මේ මේ කියපු කරේ එල්ලගත්තු සිවුර ඇති එක්කෙනාට දන් දීලාම කොහෙද විපාක ලැබෙන්නේ ආනිසන්ත ලැබෙන්නේ. ඔන්න අතර අපි ඒ ටිකට තමයි අර කිව්වේ. ඒක දෙපැත්ත කැපෙන ආවියක් වගේ. නමුත් සත්‍ය අරකයි. ඒ උන්වහන්සේලා එපමණකින් එපමණකින් අර දායකයට පිෂ්ඨ වෙනවා. ඒකනේ අර කිව්වේ දායකතෝ විසුද්ධි සිද්ධති නොපටිග්ගාහකතෝ. බුදුරජාණන් වහන්සේ යම් හේතුවක් ඇතුවයි මේක කිව්වට පස්සේ ඔය කාසාව කන්ට කතාව කිව්වට පස්සේ අර දායක විසුද්ධිය මේ දක්ෂිනා විසුද්ධියක් ගැන කිව්වේ. ඒක හොඳ විවරණයක් වගේ. එතකොට අර හතර ආකාරයෙන් පළමිනී ආකාරය මොකක්ද? දායක පක්ෂින් පිරිසුදුයි ඒ දාණය. නමුත් ප්‍රතිග්‍රාහක පැත්තෙන් අපිරිසුදු. නමස්ථානි සම්පන්න අසංකේය අපමේ කිදිකටම යන අය ගණන් කරන්න බෑ. කෝපන වාදෝ කිව් හිතා ගන්න බෑ. ඉතින් මේක සුළු දෙයක් නෙවෙයි. මේ අපි මේ මේවා මේ ප්‍රකාශ කරන්නේ දන් අදින එකක් හැටියට නොවේ පින්නතුනි. වැඩියෙන් දෙන්නේ කියනවට නෙවෙයි. බුද්ධ වචනේ මතු කරලා ගන්න. ඉතින් අයික අර අපි මේ මේ වගේ දවසක ප්‍රකාශ කරන්නේ අර ඇතැම් කෙනෙක් කරන්න වගේ මේක. දැන් ඉතින් ඒ රාතන් වහන්සේලාගේ කාලෙත් ආරි පුද්ගලයන් වහන්සේ කාලෙත් ඉවරයි. දැන් ඉතින් අපි බලාගෙන ඉන්නේ අන්න අර කියාපු කාසාව කන්ට යුගයයි. ඒක නිසා බය නැතුව දෙන්න. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. මේ අර වීමැල්ලේ උපමාව හොතට සිහිපත් කරගන්න මේ ඒ ඒ සංගුණය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියල. මහා අනුත්තරම් පුණ්‍යක් යැත්තන් ලෝකස්ස උත්තරීතර පුණ්‍යකිතේ ඇති ශක්තිය. ඒ ශක්තිය කොයිතරම්ද කියතොත් ඒකට උපකාර කරගන්න ඒ සංඝයා සිහිපත් කරන චීවරය. චීවරය එක නිදන් අෂ්ට පරිෂ්කාර. දැන් අපේ කතාවල් අපි විශ්වාස කරනවා නම් බුදුරජාණන් වහන්සේට අර අර ගටිකාර බ්‍රහ්මරාජය වගේන පූජා කරා කියනවා. කොටින්ම අබුද්ධෝත්පාද කාලවල තියෙන තවුස්පිරිකර ගැන කතාවක්. තවුස්පිරිකර ඔය කෙන්ඩිය අරම මේවායි කතන්තර. බුදුරජාණන් වහන්සේ විතරයි සංඝයා වහන්සේට අෂ්ට පරිෂ්කාර අවම පරිස්කාරය ඇටි ඒකමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඉතින් පෞකාලීනනේ මම දැන් ඔය කියන්නත් හොඳ නෑ. නමුත් ඉතින් අෂ්ට පරිස්කාර පූජාවේ නානා විදානි සංස පෞකාලීනම ඉතින් බොහොම අතිශයෝක්තිසහිතව කියන්න පටන් ගත්තා. නමුත් නියම හේතුව මේ අෂ්ට පරිස්කාරය තමයි පැවිද්දට මූලික උපකාරය. ඒක නිසාමයි බොහෝ අවස්ථාවල යම් කෙනෙක් ඇවිල්ලා පැවිද්ද ඉල්ලුවාම අහනවා පරිපූර්ණ ඔබේ පාත්‍ර ශිවර තියෙනවද? ඒකට කොහොම හරි සුවගෙන ඉන්න ඕන එකට. ඉතින් අන්නේින් පෙන්වුම් කරනවා මේ අෂ්ට පරිස්කාරය තියෙන වටිනාකම. කොට මේ පින්නතුන අෂ්ට පරිස්කාර පූජා කරනකොට හිතා ගන්න තියෙන්නේ මේ යම් කිසි කෙනෙකුට පැවිද්දට මේ ශාසන දෙකතු වෙන්න. මේ සංඝ පිරිසට එකතු වෙන්න. උපකාරයක් වශයෙන් මේ අෂ්ට පරිස්කාර පූජා කරන්න කියලා. ඒ කියන්නේ සංසඥා මුතු වෙන්න කිව්වත් ගන්න අර විදිහට තේරුම් ගන්න ඕන. එතකොට මේක බුද්ධෝත්පාද කාලයකමයි. සංඝයක් සංඝ රත්නේ පහළ වෙයි. ඊළඟට සංඝ රත්නේ අවම පැවැත්මට හේතු වෙන ටික තමයි අෂ්ට පරිස්කාර කියලා කියන්නේ. අතීතයේ ඉතිහි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ඒ විශේෂම තුංග ධාරී ස්වාමීන් වහන්සේලා අෂ්ට පරිස්කාරයෙන් සෑල්මටපත් වුණා. ඒක තුල අවශ්‍යතාවය ලොක්කම තියෙනවා. නියම ධර්ම මාර්ගය යනවා නම් ඊට අමතර දේවල් ලෝකේ වැඩියෙන් වැඩියෙන් තමයි අෂ්ට පරිස්කාර දැන් අටපිරිකර නෙවෙයි දැන් හැටපිරිකර වෙලා. මේ පිනතුන් දායක පිනතුන් දන්නවා අපිට වැඩි හොඳට. ඔය පොඩි පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලන දේවල් අහන බලනකොට අටපිරිකර නෙවෙයි හැටපිරිකර වෙලා. ඒ තරම් දේවල් වැඩි වෙලා. නමුත් අන්න අපි යටත් පිරිසෙන් මේ සංකල්පය අත්‍යාගන්න ඕන. ඒ අට පෙරකට හරියට පිරිනමන්න ඕන. ඒ සාධන පරිහානිය කියලා ඒක නිකන් අර ආවට ගියාට කරොත් එහෙම අන්න එතන ඒක දායක පක්ෂයෙන් අපි සිදුවීමක් නෙවෙයි. අපි මේ කියන්නේ ඒ මේවා දැන් කරන්නේ නොයෙකුත් විදිහේ අනියම් පරමාර්ථ උඩ ඒක තුල. එතකොට අර කියාපු සංකේතය චීවර සංකේතයත් ඔහොමම කියලා යම් කිසි විදිහකින් අර ගිහි යඳුමක් පූජ කරත්තේම පරිෂ්ඨ පරිෂ්කාර කියලා එදාට සාසනෙත් ඉවරයි කියලා හිතාගන්න. එතකොට යටත් පිරිසෙන් මේ සංකේතය දකිනවනම් හරියට සංකේතයේ ඉදිරිපත් කෙරෙනවනම් ඒක තුල අන්න ආර්ය සංඝ රත්නයේ සිහිපත් වෙනවා. ඒ සංකේත ශක්තිය තමයි අබුද්ධෝත්පාද කාලේ වල පවර් බලන්න. ඉතින් අර අස්ති රාජය මරන්න තිබුණා අර පුද්ගලයා මැරුවේ නෑ අර සිවුරෙන් මහගෙන හිටින නිසා. අන්න එතකොට මේ කාලේ නම් ඒ විදිහේ දේවල් අපිට ඉතින් කියන්න ඕනේ නෑ. අන්තිම පරිහානියට පැත්තේ වැටිලා තියෙනවා. ඒක 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 හේතුවක් කරගන්න අරකයි. ඒක තුල අකුසල් නැති කරගන්න ඇති කරගන්න අරකයි. ඒ වෙනුවට අන්න ඥානවන්ත පින්වතා කරන්නේ ඒ චීවරය දැකලා ඒක ගැන සොයන්න යන්නේ නෑ. ඔයිට කලින් අපි කියාපු බණක උග්ග ගහපති හත්ති ගාමක කියන ඒ දායක පින්වතාගේ ශ්‍රේෂ්ඨ ගුණාංග වලින් එකක් තමයි ඒ මේක අර කියාපු විදිහට නරකට පාවිච්චි කරන්න එපා. නමුත් ඒ දායක පින්වතාගේ ශ්‍රේෂ්ඨ ගුණයක් හැටියට අපි කලින් දේශනාවකදී අපි කියුණා ඒක උදේ දේශනාවක වෙන්නේ නැති මට මතක නෑ. මේ කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ ගුණය මොකද්ද? යම් කිසි මහා අනාගාමි බොහොම ශක්තියින් චිත්ත ශක්තියින් නැති පින්වත් දායක මහත්මේ එතකොට දානෙට කලින් රාත්‍රියේ දෙවියෝ ඇවිල්ලා කියනවලු ඔය වඩම්මන්න ඔය බලාපොරොත්තු වෙන සංඝයාවන්තලගෙන් අහවල් සංඝයාවන්තේ රහත් අනිත් ඊළඟ අනාගාමි ඔහොමම කියාගෙන කිව්ලා අහවල් භික්ෂුව දුස්සීලය එහෙමත් කියනවා සිල්වන්තේ අර භික්ෂුව. නමුත් අර දායක මහත්මයා කියනවා එක විශේෂ විශිෂ්ට ගුණයක් හැටියට ඒක ඇහුවට මොකද මම දානි බෙදනකොට වෙනසක් කරන්නේ අරවගෙන හිතන්නේ නැහැ. දායකයෙක්ද පැත්තේ ඒකයි දායකයෙක් පැත්තේ ඔබ සොයන්න ගියොත් කෙලවරක් නැහැ. කොහොමද දැනගන්නේ සංඝයාවන් කියලා? මේ යන්නේ ඉතින් සංඝයාටයි ඉතින් සංඝයාගේ අර පිරිසිදු බව රැක්න එක. නමුත් අන්න ගිහි පින්වතාට මේ බුදුහාමුදුරු කියලා තියෙන මේ විදිහ එක ඒක අපිට තෝරන්න ගියොත් අන්තිමට කෙලවරටම යන ඒ නිසා අන්න ඒකයි දායකත්වෝ විසුද්ධති. දායක පින්වතා අර ආර්ය සංඝරත්නය සිහිපත් කරගෙන පිරිසිදු හිතෙන් දානේ පිරිනමනවා. ඉතින් ඒකයි අපි කියුවේ මේක දෙපැත්ත කැපෙනවා කියලා. කොට ඒකයි දායක පින්නතා දානි දීලා සුගති ගාමි වෙනවා. දානි වණදලා අර දුශීල බොත්‍ර බූක ආසාවකන්ට භික්ෂුව නිරයාව. ඔන්න බුද්ධ වචනේ හරි දෙපැත්තෙම. කොතනකවත් එක අමුත්තක් නැහැ පරස්පර විරෝධී බවක් නැහැ. යථාර්ථයයි. එතන ප්‍රකාශ කළේ යථාර්ථයයි. ඒ නිසා මේ පින්තුන් කල්පනා කරගන්න ඕන. ඉතින් මෙන්න මේවා අපි මේ වගේ දවසේ කියන්නේ කවුරුත් දැන් ඉතින් දැන් සාසන පරිහානිය ගැන කතාව මේක ආයෙත් ගොඩ ගන්න බෑ. ඇතෙක්ලවාවක් මේක යන්නේ අරගෙන. නමුත් අපි දන්නවා දැන් අපිට අසනීපයක් හැදෙනවා. දොස්තරලන් කියන වැඩිකල් ජීවත් කරන්න බෑ කියලා. මොන තරම් වීරියක් යොදනවද අරගෙන යනවා දොස්තරලගෙන් බැරි නම් වෙද්දු ළඟට අරගෙන යනවා. නොයෙකුත් මේ කරන්නේ මොකටද? එක දවසක් ජීවත් කරගන්න. මේ ශරීරය එක දවසක් ජීවත් කරගන්න. මොකටද? පස්කම් සැපෙන්නේ නෙවෙන්දේකට නේ. ලක්ෂ ගණන් මේ ඔය කෑලි පුරුද්ද ගන්න ඔය බයිපාස් ඔපරේෂන් ආරකයි මේකයි ඒව සඳහා වියදම් කරනවා. ඒ මේ ශරීරයේ ජීවිතය ආරක්ෂා කරනවා. එතකොට ජීවිතය ආරක්ෂා කරන්න එහෙම උත්සාහයක් යෙදෙනවනะ. ඇයි ශාසනය ගැන හිතන්නේ නැත්තේ? මේක අනිත්‍යයි කියලා අතහරි. මේ කාරණේ තුල මේ පිණිස තේරුම් ගන්න ඕන. අනිත්‍යතාව කියන එකයි සාධකයක් කරගෙන නරකයි. අනිත්‍ය වුණ පළියට අපි ඒකට ඉඩ දුන්නොත් ඒ වෙනුවට තියෙන අපට පුළුවන් හැකි ශක්තිය දායක පින්නතුන් දායක පැත්තේ සංඝයා වහන්සේලා ඒ පැත්තේ අන්න අර කියා බුදුරජාණන් වහන්සේ මතුගල දුන්න අර කියාපු සංගුණ සුපටිපන්න උජිපටිපන්න ආදී සංගුණත් ඒකම අර ආහුණේ පාහුණේ ආදී උන්වහන්සේලාගේ ගුණ සම්පත්තිය නිසා මග්ගටන වුණත් අර ප්‍රතිපදාව හික්මෙන එකම ඇති ප්‍රතිපදාව හරියට හික්මෙනවන ඒක තුල ඊළඟට ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම ඒකාන්ත දෙයක්. එතකොට අන්නේම ගත්තොත් ඒ හරුණ පාටි වටිනාකම මේ අද වෙනි දවසේ මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. ත්‍රිවිධ රත්නේ, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන එක වෙන කරන්න බෑ. අපි ඇතැම් අවස්ථාවල් ප්‍රකාශ කරන ඔය අෂ්ටාරි පුද්දලංග සංඝ රත්නේ උපමා කරන්න පුළුවන් යම්කිසි වීදියක තියෙන පහන් කණු අටකට. ඒ කියන්නේ හිතා ගන්න අරෂ්ටාංගික මාර්ගයේ වීදියක් කියලා. එතකොට මේක යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. කොටින්ම ධර්මයේ දේශනා කළාම මේ ධර්මය කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියන ප්‍රශ්නේ කාටත් එනවා. අන්න ඒකට තමයි එතකොට අයි මේ ඉන්නේ රහතන් වහන්සේලා මේ අනාගාමී මේ අන් කියලා අන්න එහෙම යතීතේ විශේෂයෙන්ම බුද්ධ කාලේ අපි මේ නැති කියනවා නෝවි. නමුත් අන්න ඒක අර එතකොට මේ මාර්ගය යාමට පහන් කණුවක් කියලා කිව්වේ ඒකයි. අන්න ඒක නිසාම තමයි එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ සසරින් මිදීමට උපකාර වෙන ධර්මයක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් ප්‍රකාශ කරනවා. ඒ තරම් ගැඹුරු ධර්මයක් අපි පෙන්වලා දුන්නා අපේ පටිසම්පාද දේශනාවල. ඒ උන්වහන්සේලාගේ තියෙන ආත්මార్థකාමී බවක් නිසානේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ලෝකයාට තේරෙන හැටියට මේ නිවන් මාර්ගය පෙන්වු කරන්න බෑ. ඒ තරම් ගැඹුරු ධර්මයක්. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඒ මහා පුදුම ප්‍රඥා ශක්තිය තුලින් ලෝකයාට ඔන්න ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කළා ඊළඟට ඒ ධර්මය ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරමවට සාධක තමයි සංඝයා වහන්සේලා. ඒකයි සංඝ රත්නය. එතකොට ඒ රත්න තුන් මේකකට සම්බන්ධයි. බුද්ධ රත්නය නිසා ධර්ම රත්නය පහළ වුණා. ධර්ම රත්නය නිසා සංඝ රත්නය පහළ වුණා. ඒ ධර්ම රත්නයේ ප්‍රායෝගික පක්ෂය සංඝ රත්නය පින්නම් කියන්නේ. අන්නේක නිසා ඒ ත්‍රිවිධ රත්නය. එතකොට මේ පින්නතුන් කොටිපුතේ රත්න සූත්‍රයේ මහා බල සම්පන්න කියන භාවය ප්‍රකාශ කරනවා. ඒ මේවා සත්‍යනා මාත්‍රිනුත් යම්කිසි ශක්තියක් මේ යම්කිසි ආනිසංසයක් ප්‍රබල දේවල් කරන්න පුළුවන් බව කොතනක තහන්න ලැබෙනවා. ඒ මොකද ඒ මේවායේ යෙදෙන වචන පව. ඒකනේ අපි කිව්වේ අර වචන වර්ධවල පාවිච්චි කිරීම පව. මම අපි අර අටුවාචාරින් වහන්සේලාට දොස් කියනවම නෙවෙයි. අර බලන්න අර ගාථාව බුද්ධ වචනේ තියෙන යේ පුග්ගලා අට සතං පසත්ත. නමුත් යම්කිසි කෙනෙක් ඒ දැන් කාලෙත් එහෙම තමයි. භාෂාව නොදන්න අය හදා ගන්න භාෂාව. යේ පුග්ගලා අට සතං කියලා හදා ගන්න 100ක්. ඒක අටුවාචාරින් වහන්සේලා ඕක සනාථ කරනවා. ඒක ලොකු වරදක් නේ. ඉතින් ඒකයි අපි කියන්නේ. කොට ඒ මේකේ අර්ථ සම්පත්‍ය සාත්තං සබ්ජන්ජන මේ ධර්මයේ අර්ථ වශයෙන් ජන්ජන වශයෙන් මේකේ ඔක්කොම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන මේ ගාථා තියෙනවා නම් කොයි තරම් ප්‍රබල ආනිසංස ලබා ගන්න පුළුවන්ද? මේ දැන් ඉතින් ඔය සද්දෙට විතරයිනේ. ඔක සද්දේ අන්තිමට අපි කිව්වේ අර සංගීතයක් බවට පත් වෙනවා. මේ පීත් තුන්ති මේ රතන සූත්‍ර ආදී ඒ සූත්‍ර පව. මොකද ඒ වචනවල අර්ථයවත් මොකක්වත් නැහැ කියාගෙන යනවා. ඒ පමණකිනුත් අර ශබ්දයේ වුණත් යම් කිසි ලක්ෂයක් තියෙන්න පුළුවන්. නමුත් මේ හරි අවබෝධින් මේවා මේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ අවබෝධයක් එතුම මේ කියනවනම් ආයෙත් අපටත් කියන්න තියෙන එකත් අසංකේය අප්‍රමාණ. ඒ තරම් ප්‍රමාණ ඒක අප්‍රමාණ ආනිසංස තියෙනවා. ඒකයි කිව්වේ අග්ගේතේ සංඝේතේ පසන්න අග්ගේතේ පසන්න අග්ගෝපන උපාපෝ හොති කියලා. ඉතින් ඔය මේ ටිකෙන් මේ කල්පනා කරගන්න මේ පින්නතුන අද වගේ වටිනා දවස අපි මේ කාරණේ කිව්ව අර හැම දිනෙකම අපින් අහන නිසායි ඒවට උත්තරයක් දෙන්න ඕන. ඉතින් අපේ සමහර අපේ ලියන පොතපතේ දේශනාවලදී වගේ අපි මේ අටුවාචාරින් වහන්සේලාගේ අඩුපාඩුකම් පෙන්වුවට අපි පිළිගන්නවා උන්වහන්සේලා මහා අතිශ්‍රේෂ්ඨ. ඒ බහානක ස්වාමීන් වහන්සේලා ඒවා ආරක්ෂා නොකළ නම් අපිට මේ ටික කියන්න ශක්තියක් නැහැ. නමුත් මොකදෝ හේතුවක් නිසා ආචීර්ණ කල්පිත දුර්වලතාවක් නිසා අතීතී ආචාර්යවරු කිව්ව නිසා අපිත් ඒව පිළිගන්න කියලා ඔන්න ඔය මේක තුල සමහර ඒවා ප්‍රශ්න නොකර ඉතාමත්ම දුර්වල දේවල් පවා පිළිගන්න ස්වභාවයක් තියෙනවා. සංඛ්‍යා මාතලයක් වුණා. ඉතින් ගියනත් එක පිළිගන්න ස්වභාවිකයි. අන්න ඒ ටික හරි ගස්සන්න නෑ. අද අපි මේ යම් නම් දේවල් කිව්වේ විවේචන අදහසින් කියලා ඒක හෙලා දැකීමට නෙමෙයි. උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගන්න අතරම යම් නම් අඩුපාඩුකම් අපි පෙන්ලා දෙන්න ඕන. ඒකයි ඉතින් අද දින මේ වෙනදා වගේම මේ පින්නතුන් අර වටි තමන්ටයි ශීලයක් සමාදන් වෙලා බණ භාවනා ආදී දෙන්න ඇති. දැන් මේ දේශනාවෙත් යමක් ගත හැකිනා ඒ තමන්ගේ ඉදිරි කටයුතු සඳහා ප්‍රතිපදාව හික්මීම සඳහා ඵලයේ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ඒ වාරගෙන ප්‍රතිතාක්ෂිකමණින් අර අපි කිව්වේ ශාසන පහන නිවෙන්න කලින් කියලා කියන්න සිද්ධ වෙන්නේ. මොකද අපිට පේන්නේ නම් මේක අර නිකන් ඒ විදිහේ ගමනක් යන්නේ. ඒ නිසා අප්‍රමාදයේ සඳහා පී වචනේ කියන්නේ මේක නිවීවා කියන ප්‍රාර්ථනාව වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ ලකුණු අපිට පේන නිසායි. ඒක නිසා නමුත් මේ පින්වතුන්ට අයිතියෙන් ප්‍රයෝජන ගැනීම. එතකොට අද මේ දේශනාවෙන් උපකාර කරගෙන මේ පින්වතුන්ගේ බලාපොරොත්තු උතුම් ආර්ජයන්ට හැකිතාකික් මනින්පත් කිරීම කර ගැනීමට මේක ශක්තියක් බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ අවිජේසිත අපිනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් ප්‍රමුද ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ කුසලාන සංසය අනුභව කරනුන කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින උතුම් මහා මහණිවනි සන්සෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ ත්තාවතා චම්හි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමත ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සුඛප්පත්තානි සුඛා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකප්පත්තානි සෝකාහන්තු සබ්බේ විපාන දුක්ඛප්පත්තානි දුක්ඛාරප්පත්තානි සෝකප්පත්තානි සෝකාහන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාගමෝ තුජාව නිබ්බානක ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාගමෝ තුජාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශේ මාතේ භවත්‍යන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස මිච්ඡං වද්ධාපචාලිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්භ්‍යතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.